පසුගේ දිනවල අපි ඔබට කතා කළා ජීවයේ අඛණ්ඩතාවය පාඩම යටතේ ශාක ප්‍රජනනය සම්බන්ධයෙන්. අපි අද තවත් ටිකක් ඉස්සරහට ගිහිල්ලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා මානව ප්‍රජනනය සම්බන්ධයෙන්. මේ සඳහා අපි මැදිරියට කැඳවා තිබෙනවා මාර අරංකාදිනිය විද්‍යාලයේ විද්‍යාචාර්ය ජගත් කවිකාර මහත්මයා. අපි එතුමාව ඔබ සැම වෙනුවෙන් ඉතාමත් ආදරයෙන් පිළිගනු ලබනවා. ආයුබෝවන් මහත්මනි.
ආයුබෝවන්.
හොඳයි, අපි පළමුවෙන්ම ඔබතුමා සමග කතා කරන්නට කැමතියි. මේ මානව ප්‍රජනනය සම්බන්ධයෙන් කතා කරනකොට අපි දන්නවා ඕනම ජීවියෙක් තමන්ගේ යම්කිසි පරිණතභාවයකට පත් වුණාම තමයි මේ කාර්ය සඳහා සුදුසුකම් ලබන්නේ. ඉතින් අපි එහිදී කතා කරනවා යෞවනෝදය, එහෙම නැත්නම් යෞවනුදාව සම්බන්ධයෙන්. අපි ඔබතුමාගෙන් පළමුවෙන්ම දැනගන්නට කැමති මේ යෞවනුදාව කියලා කියන්නේ මොකක්ද කියලා.
හොඳයි දරුවනේ, අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින ආදරණීය දරුවෝ, ජීවින්ගේ එක් එක් අවදි ගැන අවබෝධයක් තියෙන දරුවෝ විදියට අපි දන්නවා බාල වියේ පවති ඉඳලා තරුණ විය, මැදි විය, මහලු වියට පත්වීම අපේ මානවයාගේ ජීවන චක්‍රයේ විවිධ අවදි විදියට අපට හඳුන්වන්න පුළුවන්. එයින් එක් අවදියක් තමයි යෞවන අවදිය. ඉතින් මෙන්න මේ බාල වයසේ පැවති එමු නැත්තම් කුඩා වියේ ඉඳලා තරුණ වියට එළඹෙනකොට ලිංගික වශයෙන් පරිණත වීම හෙවත් යෞවන විය උදා වීම යෞවනුදාව කියලා අපි හඳුන්වනවා. ඒත් එක්කම අපි හොඳින් මතක තියාගන්න ඕන මේ යෞවන වියට එළඹීම නැත්තම් යෞවනෝදයත් සමග තමයි යෞවනුදාවත් සමග තමයි මේ ගැහැණු පිරිමි බව කැපී පේන විදියට වෙනස්කම් සහිතව අපට දකින්න පුළුවන්කම ලැබෙන්නේ.
හොඳයි, එහෙනම් අපි ඊළඟට බලමු මේ යෞවන උදාවත් සමග අර කිව්වා වගේ ස්ත්‍රීන්ගේ සහ පුරුෂයන්ගේ, එහෙම නැත්නම් ගැහැණු දරුවන්ගේ සහ පිරිමි දරුවන්ගේ විශේෂයෙන් දක්නට ලැබෙන සුවිශේෂී ලක්ෂණ කොටසක් අපිට හඳුනා ගන්නට පුළුවන්. අපි ඒවට කියනවා ද්විතීක ලිංගික ලක්ෂණ කියලා. හොඳයි, අපි කවිකාර සර්ගෙන් අහලා බලමු මොනවද මේ ද්විතීක ලිංගික ලක්ෂණ කියන්නේ කියලා.
ඔව් දීප්ති සර්, අපි අපේ දරුවන්ට පැහැදිලි කරන්න ඕන මොනවද මේ ද්විතීක ලිංගික ලක්ෂණ කියලා කියන්නේ. අපි මුලින් සඳහන් කරා යෞවනුදාව සම්බන්ධයෙන් ලිංගික වශයෙන් පරිණත වීම හෙවත් යෞවනීය උදා වීම යෞවනුදාව කියලා අපි මුලින් සඳහන් කළා. ඉතින් මේ යෞවනුදාව සමග ස්ත්‍රීන්ගේ ඒ වගේම පුරුෂයන්ගේ ඇතිවෙනවා සුවිශේෂී ලක්ෂණ. මෙන්න මේ ලක්ෂණ වලට අපි කියනවා ද්විතීක ලිංගික ලක්ෂණ කියලා.
හොඳයි, අපි බලමු මේ පිරිමි දරුවන්ගේ මේ යෞවනුදාවත් සමග දක්නට ලැබෙන සුවිශේෂී වූ ලක්ෂණ මොනවද කියලා. කවිකාර මහත්මනි,
ආදරණීය දරුවනේ, අපි දන්නවා ඔබ පවතින්නේ, දැන් ඔබ සිටින්නේ මෙන්න මේ කියන ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙච්ච අවධියක. 10 වසර 11 වසරට එනකොට මේ ලක්ෂණ පහළ වෙච්ච දරුවන් විදිහට තමයි ඔබ පාසලේ රැඳී සිටින්නේ. ඉතින් වයස අවුරුදු 13 16 වගේ කාල පරාසය ඇතුලේ තමයි පුරුෂයන් තුළ මේ කියනා වූ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙන්නේ. මතක තියාගන්න දරුවනේ, මේ සඳහා හෝමෝනමය බලපෑමක් තියෙනවා. පුරුෂයන් තුළ ද්විතීක ලිංගික ලක්ෂණ ඇති වෙන්න බලපාන හෝමෝනය තමයි ආදරණීය දුවේ පුතේ ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනය. ඉතින් ඔබ හොඳින් මතක තියාගන්න මේ නම පුරුෂයන් තුළ ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ පාලනය වෙන්නේ මේ අපි සඳහන් කරපු ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනයේ උදව්වෙන්. ඉතින් ආදරණීය දුවේ පුතේ, මෙන්න මේ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වෙනවා කියන්නේ කැපී පෙනෙන වෙනස්කම් සමුදායක් අපේ පිරිමි දරුවන් තුළ මේ කාලවකවානුව තුළ අපට කැපී පෙනෙන ලෙස අඳුන ගන්න පුළුවන්. අපි එකින් එක බලමු. මුහුණ, ඒ වගේම පපුව ප්‍රදේශය, කිහිලි, ඉකිල් ප්‍රදේශය, ඒ වගේම ප්‍රජනක අවයව අවට රෝම වැඩිම අපට ඒ ද්විතීක ලිංගික ලක්ෂණක් විදියට සලකන්න පුළුවන්. ඒත් එක්කම පිරිමි දරුවන්ගේ ඔය යෞවනෝදය සමගම උරහිස් පළල්වීම කැපීපෙන ලක්ෂණයක් වෙනවා. ඒ විතරක් නෙවෙයි, ස්වරාලය විශාල වෙලා කටහඬ ගැඹුරුවීමක් ඔය වකවානුව තුළ අපට දකින්න පුළුවන්. ඉතින් පුංචි කාලේ බොහොම මිහිරිහනින් කතා කරපු පිරිමි දරුවෝ දැන් ගැඹුරු කටහඬින් කතා කරනවා ඔය යෞවනෝදයට පත්වීමත් සමගම අපට කැපීපෙන ලෙස දකින්න පුළුවන්. ඒත් එක්කම අස්ති පේශි වර්ධනය වෙලා දේහයේ විශාල වීමක් අපට පැහැදිලි ලෙසම මේ යෞවනෝදය සමග ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ තුළින් ඉස්මතු වෙනවා. තවත් කාරණයක් තමයි වෘෂණ කෝෂවල ශුක්‍රාණු නිපදවීම ආරම්භ වීම. වෘෂණ කෝෂවල ශුක්‍රාණු නිපදවීම ආරම්භ වීම. ඒත් එක්කම ප්‍රජනක අවයව වර්ධනය වීම තුළින් ඒවා විශාලත්වයට පත්වීමත් මෙන්න මේ ද්විතීක ලිංග ලක්ෂණවල තවත් කාරණයක්. ඉතින් දරුවනේ, අපි හොඳින් මතක තියාගන්න පුරුෂයන් තුළ ඇතිවන ද්විතීක ලිංග ලක්ෂණ වයස අවුරුදු 13-16 අතර කාල පරාසය තුළ ඇති වෙනවා. ඒ වගේම මීට බලපාන හෝමෝනය මම නැවතත් ඔබට සඳහන් කරනවා, ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය තමයි පුරුෂයන් තුළ ද්විතීක ලිංගික ලක්ෂණ ඇතිවීම සඳහා දායක වෙන්නේ.
හොඳයි, අපි ඒත් එක්කම දැනගන්නට කැමති මේ පිරිමි දරුවන්ගේ වගේම විශේෂයෙන්ම ගැහැණු දරුවන්ගෙත් මේ වගේ වෙනස් වීම් ගණනාවක්ම දකින්නට ලැබෙනවා. ඉතින් මම ඔබතුමාගෙන් දැනගන්නට කැමති මොනවද මේ ගැහැණු දරුවන් තුළ දක්නට ලැබෙන ද්විතීක ලිංගික ලක්ෂණ කියලා.
ඔව් දීප් සර්, ආදරණීය දරුවනි, අපි කලින් කතා කරේ පුරුෂයන් තුළ ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ. ඒ වගේම තමයි ගැහැණු දරුවන් තුළත් නැත්නම් ස්ත්‍රීන් තුළත් මේ විදිහටම ද්විතීක ලිංගික ලක්ෂණ ඇති වෙනවා යෞවනෝදයට පත්වීමත් සමග. සාමාන්‍ය වයස අවුරුදු 10-14 වෙනි කාල පරාසය තුළ ස්ත්‍රීන් තුළ මේ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වීම සිදු වෙනවා. පුරුෂයන් තුළ වගේම තමයි දරුවනේ, මේ සඳහා හෝමෝනමය බලපෑමක් තියෙනවා. ඉතින් අපි යන්නේ හෝමෝන දෙකක බලපෑම තියෙනවා. ඒ හෝමෝන දෙකේ නම් දෙක අපි සඳහන් කරනවා මෙන්න මේ විදිහට, ඊස්ට්‍රජන් හා ප්‍රොජෙස්ටරෝන්. මේ කියන හෝමෝන දෙක තමයි ගැහැණු දරුවන් තුළ, එහෙම නැත්නම් ස්ත්‍රීන් තුළ ඇතිවන ද්විතීක ලිංග ලක්ෂණ පාලනය කිරීමට දායක වෙන්නේ. ඉතින් දරුවනේ, අපි බලමු මෙන්න මේ හෝමෝනමය බලපෑමත් සමග ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ මොනවද කියලා. ඉකිලි ප්‍රදේශය, කිහිලිවල, ඒ වගේම ප්‍රජනක අවයව අවට රෝම වර්ධනය වීම පළවෙනි කාරණය විදිහට අපට දක්වන්න පුළුවන්. ඒ වගේම උකුල පළල් වීමක් සිදු වෙනවා ස්ත්‍රීන් තුළ ද්විතීක ලිංග ලක්ෂණ විදිහට අපට සඳහන් කරන්න පුළුවන්. ඊළඟට ස්තන ග්‍රන්ථි වර්ධනය වීම, අදස්චර්මයේ මේදය තැම්පත් වෙලා දේහයේ පෘෂ්ඨිමත් වීම, දැන් අපි කියනවා වැඩි වීටපත් වෙච්ච දරුවෙක් හැඩ වැටෙන කාලයක් කියලා. බොහොම ලස්සනට හැඩ වැටෙනවා. ඇයි මේ හැඩ වැටෙන්නේ? මෙන්න මේ විදිහට අදස්චර්මයේ තුල මේදය තැම්පත් වෙලා දේහයේ පෘෂ්ඨිමත් වීම තමයි අන්නේ කාලය තුල සිද්ධ වෙන්නේ. ඒත් එක්කම අස්ති වර්ධනය වෙලා, පේශි වර්ධනය වෙලා දේහය කැපිපෙන විශාල වීමක් ස්ත්‍රීන් තුළ දකින්න පුළුවන්. තවත් කාරණයක් තමයි ඩිම්බ කෝෂවලින් ඩිම්බ මෝචනය වීම ආරම්භ වෙන්නේ මෙන්න මේ ද්විතීක ලිංගික ලක්ෂණ පහළ වීමත් සමග. වෙන විදිහකට කියනවා නම් මෙතෙක් අපේ ගැහණු දරුවන් තුළ නැත්නම් ස්ත්‍රීන් තුළ නොතිබ්බ ක්‍රියාවලියක් ආරම්භ වෙනවා මෙතෙන්දී. ඒ තමයි ඔසප් චක්‍රය ආරම්භ වීම. මෙන්න මේ විදිහට අපට සඳහන් කරන්න පුළුවන් ස්ත්‍රීන් තුළ ඇතිවන ද්විතීක ලිංගික ලක්ෂණ.
හොඳයි, අපි දන්නවා මේ ප්‍රජනක ක්‍රියාවලිය සිදුවෙන්නට නම් ඔවුන් තුළ ජන්මාණු නිෂ්පාදනයක් සිදු විය යුතුයි. මේ අපි අනෙක් පද්ධති ගැන කතා කරනකොට ආහාර ජීර්ණ පද්ධතිය, ශ්වසන පද්ධතිය, ඒ වගේ එක පද්ධතියක් ගැන තමයි පිරිමි සහ ගැහැණු දරුවන් කා සමගත් අපි කතා කරන්නේ. නමුත් මේ ප්‍රජනක පද්ධතිය සම්බන්ධයෙන් කතා කරනකොට ස්ත්‍රීන්ට වෙනම පද්ධතියක්, පුරුෂයින්ට වෙනම පද්ධතියක් ගැන අපි කතා කරනවා. හොඳයි. මම කැමති ජගත් මහත්මයාගෙන් දැනගන්නට පුරුෂ ප්‍රජනක පද්ධතිය ගැන පොඩි පැහැදිලි කිරීමක් මේ දරුවන්ට කරන්න කියලා.
හොඳයි දීප් සර්. අපි අපේ දරුවන්ට මෙන්න මේ විදිහට පැහැදිලි කරන්න කැමති. ඔබ 10 ශ්‍රේණියේ පෙළ පොත පරිහරණය කළා නම් ඔබ දැන් තමත් දැකලා තියෙනවා පුරුෂ ප්‍රජනක පද්ධතියේ නම් කළ රූප සටහනක් පෙළ පොතේ සඳහන් වෙනවා. ඉතින් පුරුෂ ප්‍රජනක පද්ධතියක කොටස් විදියට අපට දක්වන්න පුළුවන් වෘෂණ කෝෂ යුගල, අපිවෘෂණ යුගල, ශුක්‍රනාල යුගල, ඒ වගේම ශිෂ්ණය. ඉතින් ආදරණීය දරුවනේ, ඒ කොටස් වලට අමතරව මේ පද්ධතිය ආශ්‍රිතව ග්‍රන්ථ කීපයක් පිහිටලා තියෙනවා. ශුක්‍ර ආශිකා යුගල, කූපර් ග්‍රන්ථ යුගල, ඒ වගේම පුරස්ති ග්‍රන්ථිය අපට මෙතෙන්දි සඳහන් කරන්න පුළුවන්. ඉතින් අපි චුට්ටක් බලමු මෙන්න මේ කියපු කොටස් වල, ඒත් එක්කම ඉහත සඳහන් කරපු ආශ්‍රිත ග්‍රන්ථි වල කාර්යයන් කොයි වගේද කියලා. එහෙම නැත්නම් ඒ වගේ මොන වගේ ක්‍රියාවලිද මේ පද්ධතියට ඉටු වෙන්නේ කියලා. මුලින්ම බලමු අපි වෘෂණ කෝෂ සම්බන්ධව. වෘෂණ සම්බන්ධව කතා කිරීමේදී අපට ප්‍රධාන වෙනවා, අපි අර මුලින් සඳහන් කළා ද්විතීක ලිංගික ලක්ෂණ 15 සමග ශුක්‍රාණු නිපදවීම ආරම්භ වෙනවා කියලා. මෙන්න මේ ශුක්‍රාණු නිපදවීම සිද්ධ වෙන්නේ දරුවනේ වෘෂණ තුලයි කියන එක අපි මතක තබා ගත යුතුයි. ඒ වගේම අපි වෘෂණ ඔය වෘෂණ සමගම ඉහළින් පිහිටනවා අපි වෘෂණ. ඔබට පෙළ පොතේ රූප සටහන ඇසුරු කරොත් බලා ගන්න පුළුවන්. මෙන්න මේ අපි වෘෂණ තුල තමයි වෘෂණ තුල නිපදවනු ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කිරීම සිදු වෙන්නේ. හොඳින් මතක තියාගන්න, අපි වෘෂණ තුල තමා වෘෂණ තුල නිෂ්පාදනය වූ ශුක්‍රාණු తాවකාලිකව ගබඩා කිරීම සිදු කරන්නේ. ඉතින් දරුවනේ, වෘෂණ තුල මේ විදියට తాවකාලිකව ශුක්‍රාණු ගබඩා වෙනවා. ඉන් අනතුරුව තමයි ඔය සංසර්ග අවස්ථාවකදී හිම ශුක්‍රනාල ඔස්සේ මේ ශුක්‍රාණු ඉදිරියට පරිවහණය වෙන්නේ. ඒ සඳහා දායක වෙන්නේ මෙන්න මේ ශුක්‍රනාල කියන එක මුලින් මතක තබා ගන්න. පද්ධතියේ තවත් කොටසක් විදිහට අපි කතා කරනවා ශිෂ්ණය කියන කොටස. කැපී පෙනෙන කොටසක් ඔබට රූප සටහන ඇසුරින් 10 ශ්‍රේණියේ පෙළ පොතේ බලා ගන්න පුළුවන්. අපි දැනගන්න ඕන මොකටද මේ ශිෂ්ණය කියන ව්‍යුහය ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව පිහිටලා තිබෙන්නේ. මතක තබා ගන්න දරුවනේ, ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට මේ ශුක්‍රාණු සම්ප්‍රේෂණය කිරීම සඳහා පිහිටන අවයවයක් විදිහට තමයි අපට ශිෂ්ණය සඳහන් කරන්න පුළුවන් වෙන්නේ. එහෙමනම් ශිෂ්ණය දායක වෙනව දරුවනේ ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ශුක්‍රාණු සම්ප්‍රේෂණය සඳහා. ඊළඟට දරුවනේ අපි බලමු, මම මුලින් සඳහන් කරා ශුක්‍රාශීකා, ඒ වගේම කූපර් ග්‍රන්ථි, පුරස්ත ග්‍රන්ථිය, මේව මොකටද දායක වෙන්නේ? මෙන්න මේ ග්‍රන්ථි වලින් පුතේ දුවේ විශේෂ ශ්‍රාවයක් එකතු වෙනවා මේ ශුක්‍රාණු වලට. එතකොට මෙන්න මේ ශ්‍රාවයෙන් වෙන සුවිශේෂී කාර්යය තමයි ශුක්‍රාණු පරිවහණයට දායක වෙනවා. ඒ වගේම තවත් සුවිශේෂී කාර්යයක් ඉටු කරනවා මෙන්න මේ ග්‍රන්ථි වලින් නිපදවන ශ්‍රාවය මගින්. ඒ තමයි ශුක්‍රාණු වලට පෝෂණය සැපීමට දායක වීම. එහෙමනම් ප්‍රජනක පද්ධතිය ආශ්‍රිතව මේ කතා කරපු ග්‍රන්ථි වලින් නිපදවන ශ්‍රාවය මගින් ප්‍රධාන කරුණු දෙකක් ඉෂ්ට කරනවා. ඒ තමයි ශුක්‍රාණු පරිවහණයට දායක වීමත්, ඒ වගේම ශුක්‍රාණු වලට පෝෂණය සැපීමත්. මෙන්න මේ විදිහට අපට ප්‍රජනක පද්ධතිය පැහැදිලි කරන්න පුළුවන්.
හොඳයි කවිකාර්සේ, අපි දැනගන්නට කැමති ඊළඟට මේ පුරුෂ ප්‍රජනක පද්ධතියේ කොටස් ටිකයි ඔබතුමා හොඳින් පැහැදිලි කරලා දුන්නේ. මම හිතන්නේ මේ දරුවන්ට ඉතාමත්ම හොඳින් ඒ පිළිබඳ අවබෝධයක් ලැබෙන්නට ඇති කියලා. අපි බලමු මේකේ ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා.
හොඳයි දීප්ති සර්, අපි දරුවන්ට මෙන්න මේ ආකාරයට පැහැදිලි කර දෙන්න කැමතියි. පුරුෂ ප්‍රජනක පද්ධතියේ ක්‍රියාකාරීත්වය කොයි ආකාරයටද කියන වග. දුවේ පුතේ, පුරුෂයෙකු වැඩි වියට පැමිණීම සමග තමයි මේ ශුක්‍රාණු ජනනය ආරම්භ වෙන්න අපි පෙරත් සඳහන් කළා. එතනදී වෘෂණ තුල තිබෙනවා ශුක්‍රදර නාලිකා කියලා විශේෂ කොටසක්. මෙන්න මේ ශුක්‍රදර නාලිකා තුල ඇති ශුක්‍රාණු මාත්‍රෝසෛල තමයි පුතේ දුවේ ශුක්‍රාණු බවට පත් වෙන්නේ. එහෙමනම් ශුක්‍රදර නාලිකා තුල තිබෙන ශුක්‍රාණු මාත්‍රෝසෛල ශුක්‍රාණු බවට පත් වෙනවා. ඊට පස්සේ අපි මුලින් සඳහන් කර කාරණේ මම නැවත මතක් කරනවා. මේ නිපදවණු ශුක්‍රාණු තාවකාලිකව ගබඩා වීමක් සිදු වෙනවා අපි වෘෂණ තුල. ශුක්‍රාණු තාවකාලිකව ගබඩා වෙනවා අපි වෘෂණ තුල. එතකොට එහෙම ගබඩා වෙලා තිබෙන ශුක්‍රාණු සංසර්ග අවස්ථාවේදී ශුක්‍රනාලය ඔස්සේ ඉදිරියට පැමිණෙනවා. ශුක්‍රනාලය ඔස්සේ ඉදිරියට පැමිණනවා. මෙන්න මෙහෙම ඉදිරියට යන අතරතුරේ අපි මුලින් සඳහන් කළ අර ආශ්‍රිත ග්‍රන්ථි වලින් නිකුත් වන ශ්‍රාවය මේ ශුක්‍රාණු වලට එකතු වෙනවා. අන්න එහෙම එකතු වුණාම, එහෙම නැත්නම් මෙන්න මේ ග්‍රන්ථි වලින් නිපදවපු ශ්‍රාවයට ශුක්‍රාණු එකතු වුණාට පස්සේදී අපි මේ තරලය හඳුන්වනවා ශුක්‍ර තරලය කියලා. අපි හඳුන්වන්නේ ශුක්‍ර තරලය කියලා. ආදරණීය දුවේ පුතේ, හොඳින් මතක තබා ගන්න, මේ ශුක්‍රාණු කියන්නේ ඉතා කුඩා සෛල, ජන්මාණු සෛල. ශුක්‍ර තරලය මිලිලීටර් එකක මෙන්න මේ ශුක්‍රාණු සෛල මිලියන ගණනක් පවතිනවා. එන අතිවිශාල ප්‍රමාණයක් ශුක්‍රාණු ශුක්‍ර තරලය මිලිලීටර් එකක් තුල පවතිනවා කියන කාරණේ මතක තබා ගන්න. එහෙමනම් මිලිලීටර් කීපයක් ශුක්‍ර තරලය පිට වෙන්න පුළුවන්. අන්නේ අවස්ථාවේදී විශාල ශුක්‍රාණු සංඛ්‍යාවක් ඒත් එක්කම පිටවීම සිදු වෙනවා. නැත්තම් ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට සංගේදී ඇතුළු වීම සිදු වෙනවා. දරුවනේ, විශේෂ කාරණයක් මෙතන මම මතක් කරන්න කැමතියි පුතාලට. දුලට ශුක්‍රාණු නිපදවීම කියන්නේ උෂ්ණත්වයට ඉතාම සංවේදී ක්‍රියාවලිය. අන්න ඒ නිසා මේ වෘෂණ පිහිටන්නේ අපේ දේහයෙන් බාහිරව වෘෂණ කෝෂ කියන සමින් සෑදුණු මල්ලක් ඇතුළේ. එහෙනම් ඔබට පැහැදිලි වෙන්නේ නැති මේ වෘෂණ කෝෂ තුල දේහයෙන් බැහැරව මේ වෘෂණ පිහිටන්න හේතුව මම නැවතත් කියන්න, ශුක්‍රාණු නිපදවීම උෂ්ණත්වයට ඉදා සංවේදී කාරණයක් වන නිසා.
හොඳයි, අපි කාලයත් ඉක්ම වීමත් එක්කම අපි බලමු ඊටමත් ඉක්මනින්ම ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න.
ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය ගැන කතා කරනකොට පුරුෂ ප්‍රජනක පද්ධතියට වඩා යම් වෙනසක් තියෙනවා. පිළපතර උපසරණ ඉතුරු කරා නම් ඔබට මේ ටික බලා ගන්න පුළුවන්. ඊට අදාළ වෙනවා ඩිම්බ කෝෂ යුගල, පැලෝපියනාල යුගල, ගර්භාෂය, යෝනි මාර්ගය කියන කොටස් ටික. හොඳයි දුවේ පුතේ, එහෙමනම් ඩිම්බ කෝෂය මොකටද දායක වෙන්නේ මතක තබා ගන්න. ඩිම්බ කෝෂය තුල තමයි ඩිම්බ නිෂ්පාදනය සිද්ධ වෙන්නේ. එතකොට හොඳින් මතක තබා ගන්න, මේ ඩිම්බ නිපදවීම ආරම්භ වෙන්නේ උපතේ සිටමයි. ඩිම්බ නිපදවීම ආරම්භ වෙන්නේ උපතේ සිටමයි. ඒක උපතේ සිටම ආරම්භ වෙලා තියෙනවා. ඊළඟට අපි සඳහන් කරේ පැලෝපියනාල යුගල. ගර්භාෂයේ දෙපස පිහිටනවා. මේක සිහින් දිග පේශිමේ නාලයක්. ඩිම්බය ගර්භාෂය වෙත ගමන් කිරීම සඳහා මේ පැලෝපිය නාලය දායක වෙනවා. ඒ වගේම මතක තියාගන්න, ඩිම්බයක් සංසේචනය සිදු වෙන්නේ මෙන්න මේ පැලෝපිය නාල තුලමයි. දරුවනි, ගර්භාෂය කියන්නේ ඝන බිත්ති සහිත කුහරමේ ව්‍යුහය. භ්‍රූණය වර්ධනය වීමට ඉඩ ප්‍රස්ථාව සැලසෙන්නේ මෙන්න මේ ගර්භාෂය තුල. ඒත් එක්කම යෝනි මාර්ගය ශුක්‍රාණු ස්ත්‍රී ප්‍රජනක පද්ධතියට ඇතුළු කිරීම සඳහා දායක වෙන මාර්ගයක් විදිහට සඳහන් කරන්න පුළුවන්.
අපි පුරුෂ ප්‍රජනක පද්ධතිය පැහැදිලි කරා වගේම ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ මේ කාර්යභාරය ටික සාරාංශගත කළොත්.
ඔව් දීප්ස, අපි දරුවන්ට අපි මෙන්න මේ විදිහට කැමති සාරාංශගත කරන්න. ස්ත්‍රීන්ගේ ඩිම්බ නිපදවීමම මුලින් සඳහන් කරා වගේ මතක තබා ගත යුතුයි. භ්‍රූණ අවස්ථාවේදීම තමයි ආරම්භ වෙන්නේ. ඒත් එක්කම උපදින මොහොත වෙන විටම ඩිම්බ කෝෂයක ප්‍රාථමික ශෝණිකා ලක්ෂ දෙකක් හතරක් වගේ ප්‍රමාණයක් පවතිනවා. වැඩිවියට පැමිණීමට ආසන්නයේදී මෙන්න මේ ප්‍රාථමික ශෝණිකාවක් ග්‍රාපී ශෝණිකාවක් බවට පත් වෙනවා. ඉන් අනතුරුව ගර්භාෂයේ පර්යන්තයට සමීපව පවතින පරිණත ග්‍රාපී ශෝණිකාව පිපිරිලා ඩිම්බකෝෂයෙන් එළියට මුදා හැරීම සිද්ධ වෙනවා. ඉතින් අර අපි සඳහන් කරා පැලෝපියනාල, මේ පැලෝපියනාලේ කෙළවර පවතින කඩරැලි මගින් මේ ඩිම්බය පැලෝපියනාලය තුළට යොමු කිරීම සිදු වෙනවා. ඉන් අනතුරුව පැලෝපියනාලය දිගේ ගර්භාෂය දෙසට ගමන් කිරීම සිද්ධ වෙනවා මෙන්න මේ ඩිම්බය. මතක තබා ගන්න මම නැවතත් මතක් කරනවා, ඩිම්බය ශුක්‍රාණුවක් සමග සංසේචනය සිදුවන්නේ දුවේ පුතේ හොඳින් මතක තබා ගන්න මේ පැලෝපිය නාලය තුල කියන වග.
දැයි මං හිතන්නේ අද දිනේ ඔබට ස්ත්‍රී ප්‍රජනක පද්ධතිය, පුරුෂ ප්‍රජනක පද්ධතිය මේ සියල්ල පිළිබඳ මනා අවබෝධයක් ලැබෙන්නට ඇති. මේ සඳහා අපි මැදිරියට කැඳවුවේ මරරංකා දිනිය විද්‍යාලයේ විද්‍යාචාර්ය ජගත් කවිකාර මහත්මානන්. ඔබතුමාට බොහොමත්ම ස්තුතියි අප සමග එක්වීම සම්බන්ධයෙන්. තවත් දිනයක හමුවනතෙක් ආයුබෝවන් කියා අපි ප්‍රාර්ථනා කරනවා.